नहीं साधु निदहस धानमेवा सरे ही तू मेरी मां से दुलुस से निदा भावना वेड़ सटाना आलोकय अनातर दिदुलनम आलोकय हिरु हो सांधु हो नवे प्रज्ञावाय मे प्रज्ञा लोकय दल्वागन पिन्नुतुन सोयनवा तमागे सनसिल्ल एकटम तमाय पिन्नुतुने निवन कियला कियन्नेत एकटमाय සනසිල්ල නැති වෙලා තියෙන්නේ සිත පිළිබඳව තියෙන අනවබෝධය නිසා අකුසලයේ නිසා අවිද්‍යාව නිසා මෙන්න මේ කාරණා දුරු කිරීමෙන් අපිට අපේ කුසල චිත්තය නිර්වාණය මතු කර ගන්න පුළුවන් සැනසීම මතු කර ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ සියලුම දේශනා වන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙන්නේ යථා භූතම් පජානාති යථා තත්වය දැන ගැනීම උදෙසා කියන්නේ දෘෂ්ටිගත කිරීම උදෙසා නොවේ හැම දෙයකම පවතින යථා තත්වය හඳුනා ගැනීම උදෙසා එවනම් බුදුරජාණන් වහන්සේගේ සෑම දේශනා පදයක්ම අපි ශ්‍රවණය කරන්න ඕන යථා තත්ත්වය තේරුම් ගැනීම උදෙසා දැන් අපේ පින්නතුන්ගේ යථා තත්ත්වය කියන්නේ මොකද්ද කියලා විමසුවොත් එහෙම අපේ පින්නතුන් කියාවේ සංකල්පයක් ඉදිරිපත් කරාවේ මේ ලෝකයේ සංකල්ප සඳහා තියෙන ඇලීමක් තමයි මේ ලෝකේ තියෙන්නේ. වෙන කිසිවක් නැහැ පිනුතුනේ මේ ලෝකේ සංකල්පවලට ඇලෙනවා මිනිස්සු. සංකල්පයක් කියලා කියන්නේ මිනිස්සුන්ගේ සිත්වල ඇඳෙන සිතුවමක් චිත්‍රයක් පුජ්‍යලයා විසින් දකින යම් කිසි විෂන් එකක් සංකල්පයක් හදාගෙන ඒ සංකල්පයට ඇලෙනවා ගැටෙන්නේ ඒ සංකල්පය සමගයි ඇලෙන්නේ ඒ සංකල්පය සමගයි මේ සංකල්ප ඒ විඥාන මිරිඟුවක් කියලා ලෝතුරා බුදු පියාණන් වහන්සේ බුදු ඇසින් දකිනවා පුදුන් සත්වයා එසේ දකින්නේ නැහැ පුදුන් සත්වයා දකින්නේ එය සැබෑවක් කොට මම කියන සංකල්පය තුල තියෙන්නේ මිරිඟුවක්. ඒක දකින්නේ ආර්ය ශ්‍රාවකයෝ බුදුවරු. පුහුදුන් සත්වයාට ඒක මිරිඟුවක් කියලා තේරෙන්නේ ඒ තුල මම ඉන්නවා මගේ ආත්මය එහි පවතිනවා මේ මම වෙමි කියන හැඟීමක් තියෙන්නේ. ඒ නිසාවෙන් ඒ සත්වයා ඒ අනවබෝධය හේතුවෙන් අවිද්‍යාව හේතුවෙන් අනන්ත අප්‍රමාණ පෙළීමුලට දුකකට භාජනය වෙනවා. එක උපමා කළේ බුදුහාමුදුරුවෝ මිරිඟුව පසු පසු දුවගෙන යන මුවෙක් හා සමානයි. මුවා පෙළෙන්නේ මිරිඟුව නිසා. සත්වයා පෙළෙන්නේ මේ සංඥා නැමැති, විඥාන නැමැති, නාම රූප නැමැති මිරිඟුව ඉදිරියේ. පුජ්‍යලේකු විසින් මේ ලෝකයේ තනන්න උත්සාහ කළාට කවදාවත් ඒ පුජ්‍යලයාට ඒ සිතන දේ සිද්ධ වෙන්නේ නැහැ, නොසිතූ දේම සිද්ධ වෙනවා. තාවකාලික රැවටීමේ සතුටක් පමණයි සත්වයාට තිබෙන්නේ. තාවකාලිකව හිතාගන්න මේ ශරීරේ මගේ කියලා. ඒක නෙමේද අපිට තියෙන්නේ ඒ සතුට නෙමේද ඒ සතුට. තාවකාලිකව මේ ඉඳම කඩම මගේ. තාවකාලිකව මේ ධනය මගේ. තාවකාලිකවම මේ බිරිඳ, ඥාතීන්, දරුවෝ මගේ කියලා හිතන තාවකාලිකයි. බුදුරජාණන් වහන්සේ නමක් මේ බාහිරෙන් දෙයක් අල්ලගන්න කියන්නෙත් නෑ, ඈත් කරන්න කියන්නෙත් නෑ. සිතින්මයි අල්ලගන්නේ, සිතින්මයි ඈත් කරන්නේ. සිතින්මයි අල්ලගන්නේ, සිතින්මයි ඈත් කරන්නේ. ඒ නිසා සිතින් ඈත් කරනවා කියලත් නෙමෙයි අපි කරන්නේ, සිත කියන එක දුරු කරනවා. සිතින්මයි අල්ලගන්නේ, සිතින්මයි ඈත් කරන්නේ. එහෙමනම් අල්ල ගැනීමට ප්‍රතිවිරුද්ධ වූ ඈත් කිරීම අතහැර දැමීම නොවේ සිද්ධ කරන්නේ. සිත අතහැර දැමීම. සිත අතහැර දැමුවාම ඈත් කරන්න, දුරු කරන්න දෙයක්වත් නැහැ, අල්ලගන්න දෙයක්වත් නැහැ. මොකද හේතුව ඒ සඳහා භාවිතා කළ සිතයි දුරු කළ තියෙන්නේ. කර්මයට බැඳුනොත් තමයි පින්නතුනේ ප්‍රතිවිපාකයට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. චේතනාවට බැඳුනොත් තමයි ප්‍රතිවිපාකයකට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. චේතනාවට බැඳෙන්නේ නැත්නම් විපාක නැහැ. සිතට බැඳෙන්නේ නැත්තම් විපාක නැහැ. ඇස යොමු කරන්නේ රූප තියෙන තැනකටමයි. උදුන් සත්‍යය. කන යොමු කරන්නේ ශබ්දයකටමයි. පුහුදුන් සත්‍යය. නාසය යොමු කරන්නේ ගන්ධය තියෙන තැනකටමයි. මේ පුහුදුන් සත්‍යය. දිව යොමු කරන්නේ රස ඇති තැනටමයි. මේ පුහුදුන් සත්‍යය. ශරීරය යොමු කරන්නේ ස්පර්ශය ඇති තැනටමයි. මේ පුහුදුන් සත්‍යය. සිත යොමු කරන්නේ ඇලෙන්න ගැටෙන්න පුළුවන් තැනකටමයි. මේ පුහුදුන් සත්‍යය. ආර්ය ශ්‍රාවකයා ඇස යොමු කරන්නේ රූප නිරෝධ වූ තැනටමයි. කන යොමු කරන්නේ ශබ්ද නිරෝධ වූ තැනටමයි. නාසය යොමු කරන්නේ ගන්ධ නිරෝධ වූ තැනටමයි. දිව යොමු කරන්නේ රස නිරෝධ වූ තැනටමයි. ශරීරය යොමු කරන්නේ ස්පර්ශ දුර වූ තැනටමයි. එහෙමනම් පිනතුනේ මනක් නෑ, චේතනාවක් නෑ. චේතනාව යොමු වී තිබෙන්නේ චේතෝ දුරු තැනටමයි, විමුක්ත වූ තැනටමයි. විමුක්ති ඥාන දර්ශනයෙන් යුක්තව ආර්ය ශ්‍රාවකයා වාසය කරනවා. විමුක්ති ඥාන දර්ශනයෙන් යුක්තව ඒ ඥානය ලෝකය තුල නොඇලී වාසය කරනවා. ඒ නිසයි ඒ ඥානයට කියන්නේ විමුක්ති ඥාන දර්ශනය. ඒ ඥාන දර්ශනයේ තියෙන නිරෝධය. ඒ ඥාන දර්ශනයේ තියෙන සම්මා ඥානය, සම්‍යක් ඥානය. සම්මා සමාධිය, සම්මා සතිය. ඒ ඥානය තුළ පින්නතුනේ ඉන්ද්‍රිය ඥානය නැහැ. රූප ඥාන, ශබ්ද ඥාන, ගන්ධ ඥාන, රස ඥාන, ස්පර්ශ ඥාන, සංකල්ප ඥාන නැහැ. ඔබ අධ්‍යාපනයේ වශයෙන් ලෝකේ කොච්චර ඉගෙන ගත්තත් ඉගෙන ගැනීම ඔස්සේ තිබෙන්නේ රූප ඥාන, ශබ්ද ඥාන, ගන්ධ ඥාන, රස ඥාන, ස්පර්ශ ඥාන, සංකල්ප ඥාන. නමුත් මේ ආර්ය භූමියටපත් වෙන තම යා හඳුනනවා රූප නිරෝධය වේදනා නිරෝධය සංඥා නිරෝධය සංකාර නිරෝධය විඥාන නිරෝධය ඒ කියන්නේ පිනොතනි රූප තියනවා දුටු දේ දුටු පමණයි ශබ්ද තියනවා ඇසු දේ ඇසු පමණයි ගන්ධ තියනවා ආග්‍රහණය උදේ ආග්‍රහණය වූවා පමණයි දිව තියනවා රස දැනුණා රස දැනුණ පමණයි ශරීරයේ තියනවා ශරීරයේ ස්පර්ශ දැනුණා දැනුණ පමණයි සිත දුරු නිසා සිතුවිලි තියනවා සිතුවිලි සිතුවිලි පමණයි රූප රූප පමණයි වේදනා වේදනා පමණයි සංඥා සංඥා පමණයි සංඛාර සංඛාර පමණයි විඥාන විඥාන පමණයි ඒ අතර උපාදානයක් නැත මම කොට ගැනීමක් නැත මාගේ කොට සැලකීමක් නැත අන්න එයින්ම පින්නතුනි විමුක්ති මාර්ගය විවර වෙනවා පුතජ්ජන සත්වයාගේ ස්වභාවය තමයි රූපය මම වේ කියලා ගන්නවා. ඒකෙන් අදහස් වෙන්නේ මම වේ කියලා ගන්නවා කියන එකෙන් අදහස් වෙන්නේ අයිතියක් කොට සලකනවා කියන එක. අයිතියක් කොට සලකනවා. එමනම් මේ මම වෙමි කියන අදහසේ අර්ථය තමයි අයිතියක්. සාමාන්‍යයෙන් අපි දන්නවා අපි මැදිහත් වෙන්නේ අයිතියක් තියෙන දේවල් වලට. අපි මැදිහත් වෙනවද කිසිම ප්‍රශ්නයකට අයිතියක් නැති දේවල් වලට ජීවිතේ? මැදිහත් වීමක් අපේ තියෙන්නේ අයිතියක් තියෙන දෙයකට. මොකද්ද අපිට ඒක මැදිහත් වෙන්න අයිතිය? එහෙනම් වේදනාව තමන්ගේ අයිතියක් කොට සලකනවා. ඒ අයිතියක් කොට සලකන්න යොමු වෙන තරමටම පින්නතුනේ ඒ අයිතිය හේතුවෙන් තව තවත් උග්‍ර වෙනවයි වේදනාව. ඒ නිසානේ බුදු කෙනෙක් මේ ලෝකයේ මිනිසුන්ගේ මේ වේදනාව, තණ්හාව, උපාදානය දකින්නේ හොරි කහනවා වගේ කියලා. ඇයි එහෙම හොරි කහනවා වගේ කියලා කියන්නේ? ලස්සන උපමාවක් ඒක. රැස් එකක් හැදිච්ච අය, හොරි හැදිච්ච අය දන්නවා දදයක් හැදුනහම ඕක කහනකොට හරි සනීපයි. කහනවා, කහනකොට හරි සනීපයි. කාලය ඉරුණාට පස්සේ දැවිල්ල. වේදනාව. ඊට පස්සේ ඒක තුවාලෙ දෙකක් වෙලා. ආයිත් ඒකත් හොඳ වීගෙන එනකොට ආයි කසනවා, කැසුවාම ආයි තුවාල වෙනවා, ආයිත් දැවිල්ල. ඒ වගේ මේ වේදනාව තුළ අයිතිය උපාදානය ඇති කරගෙන, මගේ කියන අදහස ඇති කරගෙන ඒකේ වෙලෙන්න වෙලෙන්න ඒ පීඩාව වැඩි වෙනවා. ඒක තමයි මනුස්ස ජීවිතයක් වයසට යනකොට පින්නතුනි මහා දරුණු විදිහේ වේදනා තියෙන ගොරෝසු හිතක් හැදෙන්නේ මනුෂ්‍යයාට. ධර්මය දැනගත්තේ නැති වුණොත්, ධර්මය දැනගත්තේ නැති වුණොත් මේ ධර්මය කුමක් පිණිසද පින්නතුන? නිවීම පිණිස. දුක්ඛ දෝමනස්සයන්ගේ දුරුවීම පිණිස. ලැබුණු දුක්ඛ දෝමනස්සයන් දුරුවීම පිණිස, ලැබෙන්නට තිබෙන දුක්ඛ දෝමනස්සයන්ගේ දුරුවීම පිණිස. එමනම් කළ යුතු කාර්යය තමයි නිර්වාණය. නිර්වාණය යනු නොබැඳී සිටීම. පංච උපාදානස්කන්ධයට නොබැඳී සිටීම. සදායතන වලට නොබැඳී සිටීම. කාලයට නොබැඳී සිටීම. දෘෂ්ටියෙන් සංකල්පයෙන් නොබැඳී සිටීම. දෘෂ්ටියෙන් සංකල්පයෙන් නොබැඳී සිටීම. මනුෂ්‍යයාට කරන්න පුළුවන් දෙයක් නොවේ මේක පින්නතුනි. නොබැඳී සිටිනවා කියන එක මනුෂ්‍යයාට කරන්න බෑ. ඒ නිසා නොබැඳී සිටිනම් ඔහු ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ සත්වයෙක් හෝ දෙවියෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ නොවේ. අන්න යාම තමයි පින්නතුනේ මේ ලෝකේ අර සිඳලු. ශේෂය දුරු කළ වූ, අශේෂ වූ කිසිත් බැඳීම් නැති වූ කීනාසව වූ අභය භූමියට වූ පත් වූ ඒ කේම වූ අකාලික භූමියට පත් වුණ කෙනෙක් බවට පත් වෙනවා. කාලික භූමියට පත්වුණු කෙනෙක් කියලා වචනයමත් පාවිච්චි කළාට එතන කෙනෙක් නැහැ. මේ වගේ කෙනෙක් මෙතන ඉන්නවය කියලා නම් කරන්න බෑ. මාර්ගඵලලාභී කෙනෙකුට මම මාර්ගඵල ලැබුවා කියලා කියන්න බෑ. රහත් වූ උතුමෙකුට මම රහත් වුණා කියලා කියන්න බෑ. ඒ රහත් බව කියලා කියන්නේ මම නැති බවමයි. මාර්ගඵල කියලා කියන්නේ මම නැති බවමයි. ඒ නිසා මම රහත් වූවා කියන්න බෑ. එතන ඉඳලා අපූර්ව ගමනක් ආරම්භ වෙනවා. මම නැතුව මම කනවා, මම බොනවා, මම වැඩ ඉන්නවා, මම යනවා නෙමෙයි. ඒ මම කියන කෑල්ල කිසිම තැනකට සම්බන්ධ නොවී වාසය කරන්න පුළුවන් ආධ්‍යාත්මයක් තිබිදෙනවා. ආන් ඒ නිසා පින්නතුනි ක්‍රියාවක් පමණයි එහි චේතනා රැස්වන්නේ නෑ, කර්ම රැස්වන්නේ නෑ. ඇයි ඒ කර්ම රැස්වන්නේ නැත්තේ පින්නතුනි? මමායනය කියන දිට්ඨිය පලාගිය නිසා. මමායනය කියන දිට්ඨිය පලාගිය නිසා කර්ම රැස්වන්නේ නැහැ. කර්මකාරය ඉගිල ගිහිල්ලා දුරු වෙලා ගිහිල්ලා ඒ නිසා කර්ම රැස්වන්නේ. මේ මමායනය තියෙන තුරු පින්නතුනේ ලෝකයේ මානව හිතවාදී ලෝකයක් නිර්මාණය කරන්න බෑ. මමායනය තිබෙන තුරු තිබෙන්නේ මානව හිතවාදී ලෝකයක් නෙමෙයි. අපිට හිතනවා සමහර වෙලාවට අනේ අර ලෝකයට උදව් කරන නොයෙකුත් සංගම් හදාගෙන තියෙනවා, ඒව හරි මානව හිතවාදීනේ කියලා. ඒක දන්න කෙනා දන්නවා ඒක ඇතුළෙත් සීවාවක් වෙනවා තමයි. නමුත් ඒක ඇතුළෙත් තියෙන්නේ ඒක ඇතුළෙ තියෙන්නේ මම ආයනය. කොහේද මමායනය නැත්තේ ලෝකේ හොයන්න පුළුවන් කමක් නැහැ. සෑම තැනකම එක වගේ මමායනය. ඒ මමායනේ කියන දිට්ඨිය සංකල්පය කවදාවත් දිනන දෙයක් නෙමෙයි. ඒ සංකල්පයට ඒ දේ ඇහිඳ ගන්න බෑ. කවදාවත් ලබා ගන්න බෑ. ඒකත් හරියට අර මිනිස්සුන්ට කවුරු හරි දෙයියෙක් ගැන සංකල්පයක් ඇති කළා වාගේ. මට පුළුවන් අමෝතුම දෙයියෙක්ගේ නමක් දානවා මම. මම ඔයත්තු ටිකට කියනවා ඒ දෙවියෝ ඔබ විශ්වාස කරන්න. ඔබ මේ ලෝකෙට මැව්වේ හැදුවේ ඔක්කොම කරේ ඒ දෙවියෝ, ඒ දෙවියෝ ළඟට තමයි ඔබ යන්නේ කියලා ඔබට ඒ දෙවියෝ අදහන්න කියනවා. බූම් කියන දෙවියෝ. ඒ මනුස්සය ජීවිත කාලයේම බූම් බූම් ගගා ඉන්නවා. ඒ දෙයියෝ ගාවට යයිද? කියපු මම විතරයි දන්නේ බූම් කියලා දෙයියෙක් නැහැ කියලා. ඒ වගේ තමයි ලෝක නිර්මාණ. ලෝකෙ මිනිස්සුන්ට මිනිස්සු පාලනය කරගන්න බැරි වුණා. ඉතින් දෙයියෝ කියන කට්ටියට, භූතයෝ යක්කුයි කියන කට්ටියට මිනිස්සු බය වෙලා හිටියා. එහෙම පණිවිඩයක් කිව්වයි කියලා කිව්වහම මිනිස්සු ඒක පිළිපදින්න පටන් ගත්තා. ඒ තමයි යම්කිසි මෝඩ සමාජයක් පාලනය කිරීම සඳහා පාවිච්චි කරන උපාය. නැත්තම් පාලනය කරන්න බෑ. උදාහරණයක් වශයෙන් පොඩි කාලේ අපිට ගෝනි බිල්ලගේ කතාව වගේ තමයි. එහෙම කට්ටියකුත් හිටියා. නමුත් ගෝනි බිල්ල කියලා කිව්වේ ඔව් බය කරන්න සිද්ධාන්තයක්. ඒතකොට පොඩි ළමයි බය වෙනවා ඒකට. ඒ එකක් ඊළඟට පින්නතුනේ මිනිසා විසින් මවා ගන්න හැම දෙයක් තුලම තියෙන්නේ ලබා ගන්න පුළුවන්, සඵල කර ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. පුත්තාමත්ති ධනම්මත්ති තිබාලෝ විඤ්ඤති. ධනේ ගැන හිතුවත් ඒක සඵල කර ගන්න බෑ. බලය ගැන හිතුවත් ඒක සඵල කරගන්න බෑ. හැමදාම ඊට වඩා බලවත් කෙනෙක් එනවා. බලවත් වෙන්න වෙන්න ඒ බලවත් අයත් එක්ක හැප්පෙන්නේත් බලවත් අය. ඒක නේද? ධනවත් වෙන්න වෙන්න ධනවත් අයත් එක්ක හැප්පෙන්නේත් ධනවත් අය. හැමදාම පීඩාවෙන් මිනිස්සයා නැනවත් වෙන්න වෙන්න හැප්පෙන්නෙත් නැනවත් උදුරිය. හැමදාම පීඩාවේ මේ බාහිර නැනවත්කම, උගත්කම. එහෙමනම් සඵල කරගන්න බැරි, හැබෑ කරගන්න බැරි මිරිඟුවක්, සිහිනයක්, පෙනපිඩක්, නිෂ්පල කෙසෙල් ගසක් පතුරු ගහනවා වගේ වැඩක් ජීවිතේ. අරටුවක් සොයා යම් පුජ්‍යලේ කෙසෙල් ගසක් පතුරු ගහනවා. අරටුවක් සොයා ස්වාමීනි මේ ජීවිතේ හරියට කෙසෙල් ගසක් වගේ. කොච්චර පතුරු ගලවල බැලුවත් මේකේ අරටුවක් හොයාගන්න බෑ. ඒ කියන්නේ මමෙක් හොයාගන්න බෑ. ඒ කාරණයෙන් මේ කාලේ නිවන් දැක්කා. දැන් කෙසෙල් ගහක තියෙන පතුරු එකින් එක එකින් එක එකින් එක එකින් එක ගලවගෙන යන්න ඔය කෙසෙල් ගහක් කපලා අරගෙන ගලවගෙන යන්න. ජීවිතෙත් එහෙමයි පින්නතුනේ. මේ කොටස් වෙන් කරගෙන වෙන් කරගෙන වෙන් කරගෙන වෙන් කරගෙන යන්න. සුද්දාස්තකයක් දක්වා, පරමාණුවක් දක්වා, ඊටත් එහා මේක ගලවගෙන යන්නකෝ. අන්නේ පරමාණුවෙනුත් එහා ගිය ශූන්‍යතාවේ එහෙම නැත්නම් නොවැළුණු ඥානය තමයි විමුක්ත ඥානය කියලා කියන්නේ. බෙදලා 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 ආවර වෙලා පරමාණුවත් නිරෝධ වූ තැන, නිදහස් වූ තැන පහළ වෙන ඥානයට තමයි කියන්නේ විමුක්ත ඥානය. ඒ ඥානය තුල තියෙන්නේ විමුක්තිය පමණයි. කුමක් විමුක්තියද? සංඛාර විමුක්තිය වෙලා, විඥාන විමුක්තිය වෙලා, සංඥා විමුක්ත වෙලා. සදායතන විමුක්ත වෙලා. අන්න ඒ නිසයි විමුක්ත ඥාන කියලා කියන්නේ. ඉන්ද්‍රියන් වලින් කවමදාකවත් පින්තුනේ නිවන දකින්න බෑ. ඉන්ද්‍රියන් වලින් නිවන දකින්න බෑ. පුජ්‍යලත්වයෙන් නිවන දකින්න බෑ. පුජ්‍යලත්වය බැහැර කිරීමෙන්ම, ඉන්ද්‍රියන් ඉක්මවා දැකීමෙන්ම පමණයි නිවන දකින්න පුළුවන්. නමුත් අපි එතනත් පාවිච්චි කරනවා දකින්නවා දකින්නවා කියලා වචනයක්. නමුත් පින්තුනේ එතන එහෙම දකින්නවා දකින්නවා කියලා දෙයක් නැහැ. විමුක්ත විමුක්ත කියලා වචනයක් පාවිච්චි කරනවා. ඒ විමුක්ත කියන වචනය එතන නැහැ පින්තුනේ. වචනේ නැතුවයි විමුක්ත වෙන්නේ. වචන තියෙන තැනක විමුක්ත හැදෙන්නේ නැහැ. වචනය කල්පිතය. තමන්ගේ කල්පිතේ අනිත් කෙනාට ලබා දෙන්නයි මේ වචන හදලා තියෙන්නේ. තමන්ගේ දෘෂ්ටිය අනිත් කෙනාට දෙන්නයි මේ වචන හදලා තියෙන්නේ. මේ කල්පිතය, මේ දෘෂ්ටිය දුර වූ අවස්ථාවක් පිළිබඳව විශේෂ අවබෝධයෙන් නුවණින් දැකිය යුතු කාරණයක් වන නිසා ඒ වචනේ ඉක්ම වූ දර්ශනයක්. අයිතියක් නැති දේවල් වල ප්‍රශ්න විසඳන්න යන්නේ නැහැ සාමාන්‍යයෙන් අපි ලෝකේ. ඒ වගේම තමයි තමාගේ ආධ්‍යාත්මය තුළ අයිතියක් නැහැ කියලා තමන් දැනගත්තා නම් ආධ්‍යාත්මික දේවල් සමග ඇලෙන්න ගැටෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒවා විසඳුම් කරන්න යන්නේ නැහැ. ආධ්‍යාත්මය සම්පූර්ණයෙන්ම සංස්කාර පොදියක් හැටියට අතහැර දානවා. මිරිඟුව මිරිඟුවක් බව දැනගත් මොහොතේම මිරිඟුව පසුපස දුවන එක නතර වෙනවා. මේ ලෝකය නිස්සාර බව තේරුම් ගත් මොහොතේම ලෝකය කෙරෙහි දුවන එක නතර වෙනවා. ඇලීමේ නිස්සාර බව දැනගත් මොහොතේම ඇලීමෙන් දුරු වෙනවා. ගැටීමේ නිස්සාර බව දැනගත් මොහොතේම ගැටීමෙන් දුරු වෙනවා. සෑම මොහොතකම තමාට ගලාගෙන එන්නේ හීනයක් කියලා දන්නවා නම් ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ. හීන විදියටම දැකලා අත්හරිනු. දැන් Tamanට තරහ එනකොට මේ හීනයක් එන්නේ. ඒ කියන්නේ චිත්ත මායාවක්. යම්කිසි මානසික රටාවක් කෙනෙකුට දකිනවා මේ චිත්ත මායාවක් මේ ඉන්නේ. කවුද මේ දකින්නේ? විදර්ශනා ඥානය. ලෝකෝත්තර අවබෝධය ඇති ඥානය, විමුක්ති ඥානයෙන් බලන්නේ. හීනේ ඇත්තක් කොට ගත්තහම තමයි මේ හීනේ තුල කිමිදෙන්නේ. නින්දේදී හීනයක් දුටුවාම නින්දේදී දන්නේම නැතුව ඒ දකින සිහිනයේ ඇත්තක් කියලා ගන්නවා. එවිටේ සිහිනේ කිමිදෙනවා, සිහිනය භුක්ති විඳිනවා. අවදිය කියලා කියන්න පෙනතුනේ සිහිනය සිහිනයක් ලෙසම දැකීමට තමයි අවදිය කියලා කියන්නේ. එහෙම නැත්නම් සතිය කියලා කියනවා. සිහියෙන් ඉන්නවා, සම්මා සතිය. හීන ඇත්තක් කර නොගෙන සිටිනවා, සම්මා සතියෙන් වාසය කරනවා. එවිට පෙන්නතුනේ මේ ලෝකයේ දෙවියන් පවා සැපේ කියලා හිතන තැනකට වඩා සැපවත්. ඔය සංයුත්ත නිකායේ නන්දන සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ නඳුන් උයන දැක්කේ නැති කෙනෙක්, ගියේ නැති කෙනෙක් සැපේ හඳුනන්නේ නැහැ කියලා දෙවියෙක් ඇවිල්ලා කියනවා බුදුහාමුදුරන්ට. ඒ දෙවියගෙන් අහනවා බුදුරජාණන් වහන්සේ, ඇයි දෙවියෝ ඔබ දැකලා නැද්ද මේ සියලු සංස්කාරකයන්ගෙන් මිදී තණ්හා දිට්ටි මාන දුරු කරලා සැපයෙන් වාසය කරන රහතුන් මේ තරම් සැපයක් යයි කියලා උදාහරණයක් ප්‍රකාශ කරන ඔබ අහලා නැද්ද කියලා ඇහුවා. එවනම් පින්නතුනි, ඒ දිව්‍ය ලෝකයක හරි කොහේ හරි තියෙන ඒ නඳුන් උයනටත් වඩා සැපෙන් සුවයෙන් ඉන්න තැනක් තමයි මේ මාන දුරු කරලා වාසය කිරීම. මානය දුරු කරලා වාසය කරන අපි එක එක මානයෙන් තමයි ජීවත් වෙන්නේ. මානයේ ස්වરૂප අප්‍රමාණ බෙදීම් වලට ලක් වෙනවා පින්නතුනේ. එම මේ මොහොතෙත් ඔබ පරීක්ෂා කළොත් ඔබ යම්කිසි මානයක සිටින්නේ. එහෙමද නැද්ද? මානෙක සිටින්න. ඒ නිසා මානෙ දුරු කරන්න ඕන. දැන් ඔය මම වෙමි කියන්නේ තේත් මාන්නයක්. ඒ මානය මම වෙමි කියන මානෙ එක එක අතට නැමෙනවා. ඉතින් පින්නතුනේ මේ උඩඟු කමක් හටගත්තොත් එහෙම උඩඟු කමක් හටගත්ත සිත විපරිසරයි. හරීම විපරිසරයි. එහෙනම් ඔබේ සිතෙහි යම් විපරිසර ස්වභාවයක් තියෙනවා නම්, විෂිප්ත ස්වභාවයක් තියෙනවා නම්, අසංසුන් ස්වභාවයක් තියෙනවා නම්, ඒක උඩඟු කම මුල් කරගෙන. මානය මුල් කරගෙන. මානේ කියලා කිව්වහම හීනමාන වෙන්න පුළුවන්, අදිමාන වෙන්න පුළුවන්, වෙනත් ආකාරයකට බෙදුණු කුමන හෝ මානයක් වෙන්න පුළුවන්. මානය කියන්නේ දෘෂ්ටි ධාරාවක්. සාමාන්‍ය ලෞකික ලෝකේ නම් ඔව් හරි ලොකුයි මේ මානය. ජාතික මාමකත්වය, ආගමික මාමකත්වය, රට පිළිබඳව මාමකත්වය කියලා සම්මානක් දෙනවා. බුදුදහමට අනුව මම ආයනේ මාමකත්වය පුජ්‍යලයාගේ චිත්ත විපරියාසයට මුල්වන කාරණයක්, දුරු කළ යුතු කාරණයක්, ප්‍රහාණය කළ යුතු, නිරෝධ කළ යුතු කාරණයක්. දැන් මේ මානෙන් ඉන්න මේ සත්වයා කල්පනා කරනවා මානෙ දුරු කරන මානය මොකක්ද? මානෙ දුරු කරන මානය අනති මානය. අනතිමානය දුරු කරන මානය මොකද්ද? අනතිමානය කියලා කියන්නේ ඒක දුරු කරන්න දෙයක් නෑ, මානය නැති බව. මේ මානය තුළ මිනිසා වාසය කරන්නේ ඇයි? මානය තුළ මිනිසා වාසය කරන්නේ ඇයි? ජීවිතයේ, ලෝකයේ තත්තාකාරය, යථා තත්ත්වය දකින තුරු මානේ වාසය කරන්නේ. යථා තත්ත්වය දකින තුරු මානේ වාසය කරනවා. යථා තත්ත්වය දුටු සැනින් මානය දුරු වෙනවා. සංකල්ප වෙනස් වුණා. දැන් ලෝකෙ මිනිස්සුන්ට එදා අතීතයේ තිබුණ මේ මහ පොළොව මොන වගේද කියන ප්‍රශ්න තිබුණා. මහා සාගරය මොන වගේද කියලා ප්‍රශ්න තිබුණා. ඒ ප්‍රශ්න, ඒ මාන්නයන් සියල්ල දුරු වුණාද නැද්ද? අභ්‍යවකාශයට මිනිස්සයාට යන්න හැකියාව ලැබීම සමග දුරු වුණා. දැක්ම නිසා තමයි ඒ සියල්ලක්ම මිනිස්සුන්ගේ හිතවලින් දුරු වුණේ. දැන් මොන ආගමක් ඇවිල්ලා කිව්වත් ලෝකෙ ෆ්ලැට් කියලා කවුරුත් බාරගන්නේ නැහැ. එහෙම නෙමේ, මේක ගෝලාකාරයි කියලා. එයත් කියාවි. ඒ හේතුව දැක්ම නිසා කරුණ තේරුම් ගත්තා. ඒ වගේම තමයි පින්නතුනේ මේ සිත ගැන පරීක්ෂාවෙන් ඉඳලා සිතෙහි ස්වභාවය හරියටම දැක්කහම දුරු කරන්න දෙයක් නැහැ පින්නතුනේ, දුරු වෙනවා. ඔබේ අතේ ඉන්නේ සර්පයෙක් කියලා ඔබට කවුරු හරි වෙලාවක කියලා ලණුවක් කියලා හිතලා, රබර් කෑල්ලක් කියලා හිතලා ඔබ අල්ලගෙන ඉන්නෝ යමක්. ඇත්තෙම වැරදීමකින් ඔබ අල්ලගෙන ඉන්නේ සර්පේ. සර්පයා කියලා දකින සැනින්ම මොකද වෙන්නේ? අතරින් කියන්න ඕනේ සර්පෙක් ඉන්න බව කිව්වහම ඇති එසැනින්ම විසි කරලා දුවනවා. ආන් ඒ වගේ පෙනුතුනේ මේ දුකට හේතු වෙන මායාව ඔබ තුල ඔබ හරියට තේරුම් ගත්තොත් සර්පෙක් මගහැරලා දුවනෝ වගේ, අතහැරලා දුවනෝ වගේ පිනොතනි මේ පංච උපාදානස්කන්ධය අතහරිනවා. ඇයි පිනොතනි? ජීවිතේ පුරාම ඔබට නෂ්ට කරපු සර්පයා ඔබේ මම ආයනේ. ඔබ මේ ලෝකයේ දිහා බලන්නේ යම් රටාවකින්ද කියලා බලන්න. මොන රටාවක්ද තියෙන්නේ? ඔබට ආවේනික වූ රටාවකින්ද කියලා බලන්න. මේ ලෝකයේ දිහා බලන්න. ස්ත්‍රීන්ට ස්ත්‍රී රටාවක්, පුරුෂයන්ට පුරුෂ රටාවක්, ඊට පස්සේ බාල මහලු තරුණ හැටියට ඒ ඒ රටාවන් පුජ්‍යල විෂමතා ප්‍රභේද අනුව ඒ ඒ රටාවන් බලන්න. රටාවකටද බලන්නේ කියලා? අන්නේ රටාවකට බලන තැන තමයි මමායනය පවතින්නේ. පුරුෂයෙක් හැටියට ස්ත්‍රියක් දිහා බැලුවොත් ස්ත්‍රීන් කෙරෙහි පුරුෂ රාගය කියන එක ඇති වෙනවා. ස්ත්‍රියක් හැටියට පුරුෂයන් දිහා බැලුවොත් ස්ත්‍රීන් කෙරෙහි ඒ ස්ත්‍රී රාගය කියන එක ඇති වෙනවා පුරුෂයන් කෙරෙහි. එමනම් මේ ලෝකයේ දිහා යම් රටාවකට බලන කල්හි ඒ රටාව පිළිබඳව අගයක් සෑදෙනවා මෙන්ම දෘෂ්ටිධාරී වීමෙන්, සංකල්පධාරී වීමෙන් මේ ලෝකයේ උපාදානය වෙන ආකාරය බුදුරජාණන් වහන්සේ පෙන්වා තියෙනවා. දෘෂ්ටි නැති සීලය, දෘෂ්ටි නොගන්නා වූ ස්වභාවය පුරුදු කරන්න. ආන්න ඒක තමයි පිනුතුනි ආර්ය සීලය කියලා කියන්නේ. පුළුවන් තරම් දෘෂ්ටි නොගන්නා වූ ස්වභාවය ජීවිතේ පුරුදු කළාම ඒක තමයි පිනුතුනි ආර්ය සීලය. මේ ලෝකේ මහා ගිනි ඇවිලෙන්නේ දෘෂ්ටිධාරය නිසා. එමනම් මේ ලෝකයේ දිහා බලන්න අපිට පුළුවන් කමක් නැහැ. ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනෙන්. එහෙම බැලුවොත් පින්නතුනි අපි සදායතනගත වෙනවා, උපාදානස්කන්ධයට හසු වෙනවා. තොරව බැලීමේ හැකියාව තියෙන්න ඕන. සදායතනයන්ගෙන් තොරව බැලීමේ හැකියාව තියෙනවා. අන්න ඒකට කියන ලෝකෝ තර විෂය. ලෝකයෙන් එතර වූ විෂය, ඉන්ද්‍රියට බැස නොගත්නා වූ විෂය. ඒක විශේෂ ඥානයක් නිසා ලෝකෝත්තර ඥානය. කියන්නේ ඉන්ද්‍රියන් තුල හටගත් සංස්කාරකයන්ගෙන් දකින ස්වභාවයක් නැති නිසා ඉන්ද්‍රිය සාපේක්ෂිත ඥානයන්ගෙන් බලන ස්වභාවයක් නැති නිසා ලෝකෝත්තර ඥාන. පිනුතුනි මේ ලෝකයේ නොමිලේම ලැබෙන දෙයක් තියනවා නම් ඒ එකම දේ තමයි නිවන. මේ නොමිලේම ලබන්න තියෙන දේ ලබන්නේ නැත්තේ ඇයි? අපේ උදවිය මේක නොමිලේ ලබන්න ලෑස්ති නැති නිසා. මොකද්ද මේ නොමිලේම ලබනවා කියන එකෙන් අදහස් වෙන්නේ? යම් කිසි වීරයක්, යම් කිසි උත්සාහයක්, කැපවීමක් කළොත් එහෙම එතන නොමිලේ නෙමෙයි. කැපවීමක් මතින් ලබාගත් දෙයක්. එනිසා අපි ඒකට නොමිලේ කියන්නේ යම් කිසි කැපවීමක් තුලින් ලබාගත් දෙයක්. නිවන ලැබෙන්නේ නොමිලේමයි කිව්වොත් එහෙම ඒක විශ්වාස කරන්නෙත් නැහැ. නිවන කියන්නේ ආයාසයට පත් නොවීම, නිරායාසයට පත්වීම. එතකොට එතන තියෙන්නේ නොමිලේ. නිරායාසයට පත් වෙන්න මිනිස්සයා පුරුදු වෙලත් නැහැ, දන්නෙත් නැහැ. අන්න ඒක තමයි මෙතන තියෙන මහන්සිය. එහෙම නැත්නම් නිවන ලැබෙන්නේ නොමිලේම. උත්සාහ කිරීමෙන් නෙමෙයි පිනතුරේ නිවන ලැබෙන්නේ. උත්සාහයෙන් වැළකීමෙන්. උත්සාහයෙන් වළකින්න මේ සත්‍යය දන්නේ. දැන් බලන්න මේ සඩහායතනවල තියෙන උත්සාහය, තණ්හාව තුල තියෙන උත්සාහය, ලෞකික ලෝකේ ඕනම ජයක් ලබන්න අපි කියන්නේ උත්සාහවත් වන්න, උත්සාහයෙන් කටයුතු කරන්න. උත්සාහයම තමයි, උසුලා ගැනීමම තමයි පුරුදු කරලා තියෙන්නේ. උත්සාහය කියන්නේ ඒකනේ නේද? උසුලා ගන්නට මහන්සි වෙනවා, උත්සාහ කරනවා. උත්සාහයම තමයි මිනිස්සෙක් ළඟ තියෙන්නේ. නිවන් දකින්න ඇවිල්ලත් නිවන උසුලා ගන්න පුළුවන්ද බලනවා. මොකද අපිට පුරුද්ද තියෙන්නේ උසුලාගෙන. නිවන යනු උසුලා ගන්න දෙයක් නොවේ. නිවන යනු උසුලා ගත්ත දේවල් බිමින් තියෙන එක. දැන් මේක තේරෙන්නේ නැති එක ඇත්ත. තේරුම් ගන්න හරි අමාරුයි. දුරවබෝධ දෙයක් මේක. අවබෝධ කරගන්න හරි අමාරු දෙයක්. ගම්භීර දෙයක්, පඬිත වේදනීය දෙයක්. ඒක වෙලාසෙනින් කියන්න ඕන. දැන් මේ තේරෙන්නේ නැති කමට හේතුව දේශකයා හරි ධර්මයේ හරි නෙමෙයි. තමන්ගේ ඥානයේ තියෙන ගැටලුව. බෙදලා ගන්න කැමති මොලේට නොබෙදෙන දහමක් දුන්නහම ඒක තේරෙන්නේ නැහැ. ඒක හරියට පිනුතුනි තමන් දන්න භාෂාව හැරෙන්න වෙනත් භාෂාවකින් කතා කරනවා වගේ අනවබෝධිත තත්වයක් හටගන්නවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකෝත්තර භාෂාව වෙනම දෙයක් නිසා උබ්බේ අනනොස්සුතේසු ධම්මේසු. ඔබ පෙරහල නැ මේ භාෂාව, මේ දහම. ඉන්ද්‍රිය සාපේක්ෂිත නොවන ඒ දහම ඔබ පෙරහල නැහැ. ඉතින් කොයි වෙලාවක හරි පින්දුතුන්ට ඒ ධර්මයේ හරියටම ඥානනේ වෙන මොහොතකදී පෙනුතුනේ තමාගේ ආධ්‍යාත්මය තුළ පවතින සියලු සංස්කාරක දුක් සිඳී බිඳී ගිහිල්ලා තමන් වෙනම ඥාන දර්ශනයකින් හෙබි පුජ්‍යලේ බවට පත් වෙනවා. අන්න එදාට පින්නතුණුයි ඔය පින්නතුන්ලාගේ දෙවෙනි උපත හැටියට එදා සමරාවේ ඒ දවස සිහිපත් කරාවේ සම්පූර්ණයෙන්ම මුළු ඇඟින්ම තියෙන දිට්ඨිය ගැලවිලා යාවේ මරණයට නොදෙවෙනි අත්දැකීමක් ආධ්‍යාත්මික වශයෙන් පරිවර්තනයක් දැනේවි. පින්නතුනේ මරණය දෙවෙනි කරලා ධර්මය පළවෙනි තැන තියලා නිවන් මඟ යන ඕනම කෙනෙකුට නිවන් දකින්න පුළුවන්. ඒ කියන්නේ දහම් සොඬ රජ කෙනෙක්. විහාරවල තියෙන්නේ නේ දහම් සොඬ රජුරුනේ අර යකාගේ කටට පනින්නේ. ඒ චිත්‍රය හොඳට බලන්න පන්සල්වල ගියාම ඒ මතක් කරේ පින්නතුනේ මරණය දෙවෙනි කොට ධර්මය පළවෙනි කොට සලකන දහම් සොඬ රජ ඔබ තුලින් මතු වූ දවසට ඔබ නිවන් දකිවි. බලන්නේ දහම් සොඬ රජුරු දහමට කැමති ධර්මය හොයන ඒ රජුරු ඔබ තුල මතු වෙලා ඉන්නවද කියලා ඒ ගුණය. කවදාවත් පින්නතුනේ මේ ලෝකේට තියෙන ආසත්තභාවල් තියෙනවා නම් නිවන් දකින්න බෑ. දැඩි ආසත්තභාවල් කියන්නේ කැමැත්තවල් නෙමෙයි ආසත්තභාවල්. කැමැත්තෙන් එහාට ගියපු එකක් තමයි ආසත්ත කියන්නේ. කැමැත්තක් තිබුණොට ඒක බාධාවක් නැහැ යමක් මෙනෙහි කරන්න. නමුත් ආසත්ත භාවයක් කියන කේදී වෙන් වෙන්න බැරි ගැලවෙන්න බැරි තරමේ ඇලීමක්. බුදුහාමුදුරුවන් වහන්සේට ඇවිල්ලා එක දේවපුත්‍රයෙක් කියනවා මේ ස්වාමීනි පුත්‍ර සෙනෙහය තරම් බැඳීමක් ලොව නැත කියලා. ඒ දා ලෝකයේ තිබුණු ඉෂිවර බ්‍රාහ්මණ සංකල්පය පුත්‍ර සෙනෙහය තමයි ලෝකේ තියෙන ලොකුම සෙනෙහය කියලා තිබුණා. බුදුජානක වහන්සේ ඒක වෙනස් කරා. ආත්ම සෙනෙහය තරම් සෙනෙහයක් නැත. මොකක්ද ඇත්ත කතාව හොයාගෙන ගියාම ආත්ම සෙනෙහය තුලින් තමයි පුත්‍ර සෙනෙහයත් හටගන්නේ. බලන්න බුදුහාමුදුරුව මේ ලෝකේ දුටුව ආකාරය. ඔබ ඔය කොච්චර කිව්වත් ආත්ම සෙනෙහය තමයි තියෙන්නේ. එතකොට ආත්ම සෙනෙහය නැද්ද ඔය රේල් පාරට බෙල්ල තියලා මැරෙන මිනිස්සුන්ට? ඒ මිනිස්සුන්ට තමයි ආත්ම සෙනෙහයේ උපරිමයට ගිහිලා ආත්ම සෙනෙහි විකාරයක් වෙලා මිනිස්සුන්ට ආත්ම සෙනෙහය. මුලාවටපත් වෙලා ඒ ආත්ම සෙනෙහයට එන්නේ. මේක ආත්ම සෙනෙහය කියන්නේ පංචස්කන්ධයත් එක්ක තියෙන දෙයක් නෙමෙයි. ඒ පංචස්කන්ධයත් වනසන්නේ අර ආධ්‍යාත්මයෙන් නැගෙන ආත්ම සෙනෙහය. එහෙම නැත්නම් බය, එහෙම නැත්නම් කැමැත්ත, එහෙම නැත්නම් ලැජ්ජාව, එහෙම නැත්නම් මදිකම. ඒක ආත්මයේ සෙනෙහය තුලින් පැමිණි විකෘතිය. දැන් අපි දන්න එක සිද්ධියක් තියෙනවා. මේ ගෑනු ළමයෙක්ගෙන් අහනවා පිරිමි ළමයා ලියුමක් දීලා කැමතිද කියලා. එයා ඒ ළමයා කියනවා මේ කැමති නැහැ කියලා. ගෑනු ළමයා කියනවා ඒක දරා ගන්න බැරුව කියලා ඒ මනුස්සයා රේල් පාරට බෙල්ල තියලා මරනවා. මරුණට පස්සේ ඒ ආත්ම සෙනෙහය මොනතරම්ද කියනවනම් අර කොල්ලා අර ගෑනු ළමගේ පස්සේ ආද්භූත ආත්මයක් කළා. අද්භූත ආත්මයක් කළා යන්න. අපිට ඒ ළමයම කියලා තියෙනවා සයිනාස පාළු තැනක කොයි බහරි තැනක මම වාඩි වුණාම මේ ළඟින් ඇවිල්ලා තව කෙනෙක් වාඩි වෙනවා තේරෙනවා. නිකං හරි එයාව බලන්න හරි පිරිමි ළමයෙක් කවොත් හරි එයාට කවුරු හරි විහිළු කළොත් හරි හාමුදුරුවනේ මේ මිනිහා ඉවරයි කිව්වා. කවුද අද්භූත ආත්මය අනිවාර්යෙන් ඇක්සිඩන්ට් කරවනු. බයික් එකකින් ඇවිල්ලා බලන කිව්වොත් බයික් එක හැප්පුවලු. කාර් එකකින් ඇවිල්ලා හැලුවොත් කාර් එක පෙල්ලනවලු. කිසිම කෙනෙකුට මාව විවාහ කරගන්නවත් එන්නවත් හම්බෙන්නේ නැහැ කිව්වා. මොකද්ද ආත්ම සෙනෙහ නැතුවද එතකොට අර බෙල්ල තිබ්බේ? ආත්ම සෙනෙහේ විකෘතිය දරා ගන්න බැරි වුණා මිනිහා මෝඩකමට. නැත්තම් ඉතින් තා පොඩ්ඩක් ඕක සාකච්ඡා කරලා එහෙම නැත්තම් මේ වෙනස් වීම සුදුසුකම් හදාගෙන අභියෝග ජය ගන්න පුළුවන්. ඒ මොකක්වත් නැති තැන ඇති වෙන උද්වේගකර භාවී විනාඩි 15ක් ඇතුළ සංසිඳෙන වේගය මේ මිනිස්සයට ඒ කාලයේ ස්වභාවයට ඉඩ දීලා පොඩ්ඩක් ඉන්න බැරි වුණා. මිනිස්සෙගේ ආවේගයක් ওই විනාඩි 15යි 30යි තියෙන වැඩි තියෙන්නේ ඔක ආයි මෙදෙන් සංසිඳිලා යනවා. ඒ විනාඩි 15ෙදි තීරණයක් ගන්න ගියොත් එහෙම අර වගේ තීරණ ගන්න. ඉතින් හරි වැඩක් වෙලා තියෙන්නේ. ඒ ළමයාත් වචනේ 10න් ජීවිතේ වරද්දගත්තා. අර ළමයාත් වචනයක් නිසා ජීවිතේ වරද්දගත්තා. නිවන් මගට පවා බාධාවක්. කොහොමද මිනිස්සෙක් ළඟ තියෙන චිත්තාවේග චිත්ත බැඳීම්? ඒ බැඳීම් තියෙන තැන්වලටම තමයි ඒ බැඳීම් යන්නේ. ඉතින් මේ සත්පුරුෂ බැඳීම් ඇති කරගන්න පුළුවන්. සත්පුරුෂ බැඳීම් තියෙනවා ඔය සිද්ධාර්ථ යසෝදරාවිය වගේ සත්පුරුෂ බැඳීම් තිබිලා තියෙනවා. නිවනට පාරමිතාවක් වෙන්න උපකාරක වෙච්ච සත්පුරුෂ බැඳීම් ලෝකෙ තිබිලා තියෙනවා. ඒවා මේ තණ්හා මාන දිට්ටි වලින් තිබුණු බැඳීම් නෙමෙයි ඒවා. ඒවා බෝසත් පාරමී ගුණාංග තියෙන අවබෝධයෙන් යන සක්කාය දිට්ටි දුරු කරපු බෝසත් පාරමී ගුණයෙන් යන නිවන පසක් කරගෙන අතටපත් නිවන් පසකට දා සසරට බැසගත් බෝසත්වරු මෙන්න යන නිවීමෙන් ගේපු ගමනක්. කොහොමද ඔබ සක්කාය දිට්ඨිය අඳුනගන්නේ? සාමාන්‍ය ලෝකයෙන් තමයි මේක පොතෙන් කියලා හරියන්නේ. සාමාන්‍ය ලෝකයෙන් තමයි මේක අඳුනගන්න වෙන්නේ. ඔබට යම් යම් අය යම් යම් අවස්ථාවවලදී නුඹ එහෙම නැත්නම් you කියලා කතා කරනවා. එක හොඳයි එක වැරදි කියලා කතා කරනවා. බොහොම සැරෙන් හරි හොඳින් හරි ඔබට කෙලින්ම එක්ක නම කියලා කතා කරනවා. ඒ නම කියලා කතා කරනකොට එහෙම නැත්නම් you කියලා කතා කරනකොට නුඹ උඹ කියලා හරි නුඹ කියලා හරි කතා කරනකොට කොහටද වදින්නේ කියලා බලන්න. තමන්ගේ ස්වාමියා හරි නම කියලා කතා කරනකොට කොහටද වදින්නේ කියලා බලන්න. ඒක හුදෙක් શબ્දයක් શબ્දයක් පමණයි කියන සීමාවෙන්ද නැත්නම් තමන්ගේ හදවත ඇට ඇට මිදුළු කරා බැසගත් ආකාරයෙන්ද ඒක වදින්නේ කියලා බලන්න. මේ සක්කාය දිට්ඨික ස්වභාවය නිරුද්ධ කරන මේ උතුමන්ට නින්දාව ගන්නෙත් නැහැ, ප්‍රශංසාව වෙන්නෙත් නැහැ. ධර්මයේ බබලෙන්න ඕන. ධර්මයේ බබලවන්නයි රහතන් වහන්සේලා සේවාව කළේ. කවදාවත් උන්වහන්සේලා පුජ්‍යලයා බබලෙන්න නම් නෙමෙයි. මේ අපේ සේවාවත් මේ ලෝකයේ අහිංසක මගක් නොදෙන මුලාවෙන් පිරුණු ජීවිතයේ සැනසීම හොයන, මැරෙන්න බැරි කමට ජීවිතයේ සැනසීම හොයන ප්‍රඥාවන්තයෝ පිරිසක් ඉන්නවා, යහපත් මිනිස්සු පිරිසක් ඉන්නවා. ආන්නේ අය උදෙසා දැන ගැනීම පිණිස අපි ධර්මයේ වපුරවා තබන්න ඕන. පැලවෙන තැනක පැලවේ. නිසා දුර්ලභ මිනිස් කන්ද හයමක් ඉන්න මේ සද්ධර්මයේ වටිනාකම දන්න. මම හැමදෙස්සෙම කල්පනා කරනවා බස් හෝල්ට් එකක කොච්චර මිනිස්සු ඉන්නවද කියලා. සාමාන්‍යයෙන් දැක්කම බස් හෝල්ට් එකක කොච්චර මිනිස්සු ඉන්නවද කියලා. අනේ අපිට බස් හෝල්ට් එකක තරමවත් මිනිස්සු නැහැ නේද මේ වැඩසටහනකට කියලා කල්පනා වෙනවා. ඉතාම නිෂ්ඵල වූ සිනමා ශාලාවට දැන් ගිහින් බලන්න කොච්චර සෙනග ඉන්නවද කියලා හිතන්න එපා. ඒක සෑහෙන ඉන්නවා. මේ පිරිමි පාර්සය දැන් බලන්න මේ බාර් එක ළඟට ගිහිල්ලා පොලිමේ කී දෙනෙක් ඉන්නවද කියලා. මන්ද සකරා අපි කෝයකට ගිහිල්ලා මොනවද පුටු වගේයක් ගන්න මේ පොඩ්ඩක් වෙලා හිටියා. විනාඩි 15ක් 20ක් ඉන්න උනා ඒ ටික හදාගෙන එනකම්. ඒ ටිකට පින්නතුනේ ලක්ෂයකට අධික මුදලක් මිනිස්සු ඇවිල්ලා අර බාර් එකට පූජා කරලා ගියා. පිරිමි පාර්සවේ ලේතින් හාමුදුරුගෙන උට දෙන්නේ රුපියල් 100ක්. ඕකුණ්ඩ දීලා වැඩ නැහැ. බාර් එකට විනාඩි 20ක් වගේ ඇතුළත මම දැක්ක ලක්ෂයක් විතර වැටුණා. ඉතින් මං කල්පනා කරා මම බලාගෙන හිටපු විනාඩි 20ට ඔච්චර ප්‍රමාණයක් වැටුණා. මට අර බැංකුවක නෝන කෙනෙක් කිව්වා ස්වාමීන් වහන්ස සමහර දවස්වල ඔය බාහිරවල සල්ලි අපිට ගේනවා මිලියන ගණන් ගේන්නේ කිව්වා. මිලියන ගණන් ගේනවා කිව්වා ස්වාමීන් වහන්ස සමහර දවස්වල සල්ලි. ඒතොර මිනිස්සු පොසත් වේද? ඒ මිනිසුන්ට ඒ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්, ශාසනයේ උන්නතිය වෙනුවෙන්, තමන්ගේ බිරිඳගේ සතුට වෙනුවෙන්, තමන්ගේ අම්මා තාත්තගේ සතුට වෙනුවෙන් වැය කරන්න තියෙන සල්ලි නේද දෙලවටම අහිත වෙන මහා අනර්ථකාමී වැඩක යෙදිලා ඒ මිනිස්සු සිද්ධ කරගන්නේ. ඒ මිනිස්සු මේ ලබාගත් ජීවිතය ආලෝකයෙන් අඳුරට යන මිනිස්සු. ආලෝකයෙන් අඳුරට යන මිනිස්සු. නමුත් ඉතින් මේකට රුකුල් දෙනවා. අපි ධර්මයෙන් රුකුලක් දෙනකොට ඒවයින් වළක්ව ගන්න. ඒ පවතින රජය බෞද්ධ රජයක් කියලා තිබිලා වැඩක් නැහැ. රජය රුකුල් දෙන්න ඕන නේ, උදව් කරන්න ඕන ඒවයින් මිනිස්සු වළක්ව ගන්න. නමුත් එහෙම උදව් කරන්නේ සමාජය විනාශ කරන, විනාශ කරලා ආයෙවට පිළියම් සපයන මිනිස්සු ලෙඩු කරන, ලෙඩු කරලා ස්පිරිතාල දානවා. හරි ෂෝක් වැඩ තියෙන්නේ. අතන ආයුධ දෙනෝ, මෙතන අල්ලනෝ. අතන බොන්න දෙනෝ, මෙතන බීලා යනකොට හල්ලනවා. ඉතින් මිනිස්සු වරදට පොළඹවීම, ආයි වැරදි අල්ල ගැනීම, වැරදට පොළඹවලත් දඩ ඒකෙනු සල්ලි හම්බ කරනවා. වරද කළා යනකොටත් ඒකෙනු සල්ලි හම්බ කරනවා. රජය කියලා හිතාගෙන ඉන්නේ රජයට ලැබෙන ආදායම. රජය කියන්නේ රජයට ලැබෙන ආදායම නෙමෙයි, රටේ ජීවත් වෙන මිනිස්සු කියලා හැඟීමක් ආපු දවසට මේ රටට හරියනවා. රජයේ ආදායම කියන්නේ රටට ලැබෙන ඉන්කම් එක නෙමෙයි, රටේ මිනිස්සු. එතකොට ආගම් ධර්ම කියලා කියන පින්තුනේ ආගමක ඉන්න ඔලු ගෙඩි ගන්න නෙමෙයි, ඒ ආගමේ ඉන්න මිනිස්සු මොන තරම් සැනසිලිදායක අවබෝධිත මිනිස්සු බවට පත්ව ජීවත් වෙනවද කියන එක මත ශ්‍රේෂ්ඨ වන්නේ. වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන් කිපි කිපි ඉන්න මිනිස්සු නෙමෙයි, මොන තරම් සැනසිලිදායකව ඉන්නවද කියලා. ඒ නිසා ඔබ මිනිසෙක්ගෙන් සොයන්න සන්තුට්ටි පරම ධනය, ඒකට ගරු කරන්න. මනුස්සයෙකුට සතුටෙන් ඉන්න පුළුවන්කම තියෙන්නේ, අවබෝධයෙන් ඉන්න පුළුවන්කම තියෙන පින්නතුනේ මහා ප්‍රඥා ධනයක් තියෙන පුජ්‍යලෙකුට පමණයි. මානසික ප්‍රශ්න විසඳගෙන වාසය කරන්න පුළුවන්කම තියෙන්නේ මහා ප්‍රඥා ධනයක් තියෙන කෙනෙකුට පමණයි. මේ ප්‍රඥා ධනය අහිමි වුණොත් මිනිස්සයලගේ, මේ ලෝකය පින්නතුනේ මොනම නීතියකටවත්, මොනම ආයුධයකටවත්, මොනම පාලකයෙකුටවත් පාලනය කරන්න බෑ. අසාර්ථකයි. මනුෂ්‍යයා විතර පින්නතුනේ මුරණ්ඩු, නොහික්මුණු, අවිද්‍යා සහගත, පීඩාකාරී තව සත්වයෙක් ඉන්නවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා පිරතුනේ මේකට හේතුව තමයි මේ ලෝකයේ ධර්ම බලවේගවලට වඩා අධාර්මික බලවේග ලෝකෙ වැඩි. ධර්ම බලවේගය බොහෝම සුළුවෙන් ලෝකෙ පිබිදෙන්නේ, අධාර්මික බලවේග බොහෝම වේගෙන් හට ගන්න. අධාර්මික බලවේගයේ හරියට පෙනුතුනේ ජල පහරක් පහළට ගලාගෙන යනවා වගේ, ධාර්මික බලවේගය ජල පහර ඉහළට පීනනවා වගේ. දුර්වලයෝ සීලු දෙනාම පහළට ගහගෙන යනවා. බොහෝම ඥාන සම්පයුක්ත, වීරිය සම්පයුක්ත පුජ්‍යලේ තමයි ඉස්සරහට පේනලා බේරෙන්නේ. මුහුදු රලකට හරි අහු වුණොත් කොහොමද බේරෙන ස්වභාවය? අඩුයි. පීනන්න දන්නේ නැති වුණොත්, උපාය දන්නේ නැති වුණොත්, සිහිය පිහිටවා ගන්න දන්නේ නැති වුණොත් එයාට මොකද වෙන්නේ? ජල රලට අහු වෙලා නැති වෙනවා. එහෙනම් මේ සංසාරෙත් එහෙමයි පිනතුනේ. හොඳින් සිහිය පිහිටවා ගන්නට පුළුවන්. හොඳින් නුවණ පිහිටවා ගන්නට පුළුවන්. අයෙක්ම තමයි අකුසලයෙන් වැළකීලා කුසලයේ පිහිටන්නේ. මේ සියල්ල දුරු කරනවා කියලා එකක් නැහැ පිනතුනේ. මේ ඔක්කොම දුරු කළා දාලා ඉන්නවයි කියලා එකක් නැහැ. අකුසලය තමයි දුරු කරන්නේ. අකුසලයක් හැදෙන්නේ කොහොමද කියලා පින්නතුන් දන්නවා. ලෝභ මූල වෙනවනම්, ද්වේෂ මූල වෙනවනම්, මෝහ මූල වෙනවනම් එතන හැදෙන අකුසලය. කුසලයේ සාන්දීප්තිකයි, පවතින ස්වභාවය දකිනවා, තත්තාකාරිකයි, අකාලිකයි. දිනක් රහතන් වහන්සේ නමකට දෙවියෙක් ඇවිල්ලා කියනවා, ස්වාමීනි උදෑසන වෙනවා, දහවල් වෙනවා, රෑ වෙනවා, මිනිස්සුන්ගේ ජීවිත කාලය ගත වෙලා යනවා කියලා. රහතන් වහන්සේ දේශනා කරනවා, මට උදෑසන කාලයක් හෝ දහවල් කාලයක් හෝ රාත්‍රී කාලයක් හසු නොවේ. මේ කාල සංස්කාරයෙන් මම නිදහස්ව වාසය කරන බැවි. බලන්න ඒ ආර්ය ශ්‍රාවකයාගේ ඥානය. අපිට මෙතෙක් කාලයක් නිවන සොයද්දී නිවන හම්බ වුණේ නැත්තේ ඇයි? මේ සමාජයේ ඉතිහාසයේ ඉඳලා මේ වෙනකම් නිවන හෙව්වා. ආර්ය ශ්‍රාවකයන්ගේ සුලභ වීම නැති වුණාන පස්සේ නිවන හොයනෝ අහුවෙන්නේ නැහැ. ඒකට හේතුව ලෝකයට නිර්වචනයක් ලබා දීලා, උපකල්පනයක් දීලා නිවන් දකින්න බැලුවා. විශේෂයෙන් බෞද්ධ ආගම උත්සාහ කළේ පිළිකුල් කළා නිවන් දකින්න, නිග්‍රහ කළා නිවන් දකින්න, ප්‍රතික්ෂේප කළා නිවන් දකින්න බෑ. ඒ හැම දෙයකින්ම කල්පිතය තමා තුළ ඉතුරු වෙනවා, සංකල්පය ඉතුරු වෙනවා, දෘෂ්ටිය ඉතුරු වෙනවා. දෘෂ්ටි නොගැනීමේ ශිල්පය, සංකල්ප නොගැනීමේ ශිල්පය ඉගෙන ගන්න ඕන.
ඒක අමාරු වැඩක්. ආන්න එකට තමයි උඩුගම් බලා යනවා, එහෙම නැත්නම් පටිසෝතගාමී ප්‍රතිපදාව. දෘෂ්ටි නොගැනීමේ ශිල්පය. දෘෂ්ටි ගත්ත කෙනා මම සිල් රකින්නවා. දෘෂ්ටි ගත්ත කෙනා මම භාවනා කරනවා. දෘෂ්ටි ගත්ත කෙනා යම් කර්මයක පැටලිලා විඳිනවා විඳවනවා. එතකොට මම සිල් ගත්තොත් එතන සීලබ්බත පරාමාස. සීලේ තුල මම නැත්නම් ආන්න එතන තමයි ආර්ය සීලය. ඒ සීලයයි කිලිටි නොවන සීලය, නොබිදෙන සීලය, සොරුන්ට ගන්න බැරි සීලය, කිසිම ආකාරයකින් නොකැඩෙන සීලය. නිවන වින්දනේ හොයන්න ගියොත් කවදාවත් හොයන්න බෑ පින්නතුනේ. ඒකට හේතුව නිවනේ රසයක් නැති නිසා. රසයක් නැති ස්වභාවයම තමයි පින්නතුනේ නිවන. අවේදීත කියන වචනේ පාවිච්චි කර ඒක විඳින්න රසයක් තියෙන්න ඕනනේ. විඳින්න රස තියෙන්න ඕන. අවේදීත නම් විඳින්න බෑ කියන එකයි කියවෙන්නේ. එමන රසයක් වාගෙන යන මේ හිතට නිවන් දකින්න හම්බ වෙන එක නෑ. නිවනෙහි රසයක් නැත. නිවනෙහි රසයක් නැත. ඔබට ඒක යම් සංවේදී භාවයකින් තේරුණාද රසයක් නැති ස්වභාවය? අනුමාන වශයෙන් හරි රසයක් නැති ගුණය අවේදීත රසය භුක්ති විඳිනවද? වීත රාගේ, වීත දෝෂ, වීත මෝහ ස්වභාවය. එතෙන්ට පැමුණුනහම පින්නුතුනේ වැඩි යුතු ගුණයම ඒකමයි. ප්‍රගුණ කළ යුතු ගුණයම ඒකමයි. ඉස්සරහට යෑමක් හෝ පිටිපස්සට යෑමක් හෝ රැඳී සිටීමක් හෝ එහි නැහැ. එයමයි වැඩි යුතු දහම. නිවනට පාත්‍ර වුණාට පස්සේ එයා ඉස්සරහට යන කෙනෙකුත් නැහැ. පස්සට එන කෙනෙකුත් නැහැ. රැඳී ඉන්න කෙනෙකුත් නැහැ. බුදුහාමුදුරන්ගෙන් අහනෝනේ ඕගතරණ සූත්‍රයේදී නේද සංයුත්ත නිකායේ මේ බුදුහාමුදුරු කොහොමද මේ ඕගේ තරණය කරේ රැඳී සිටියේත් නැහැ තරණය කළෙත් නැහැ කිව්වා. ආන්න ඒ ක්‍රමයට තමයි මම තරණය කළේ කිව්වා. මේක මහ පුදුම ගැඹුරක් වෙනතුරු මේ පොතේ තියෙන මේ පොඩි නිර්වචනයට ඔබ මේ හිතන්න එපා ඔබ තේරුම් ගත්තා කියලා ඒක. ඒක මහ පුදුම ගැඹුරක්. අර ඒක තමයි මේ මේ දැන් මේ මොහොතේ විවෘත කළේ. නිවනට ඒ පාත්‍ර වුණාම රැඳී සිටීමකුත් නැහැ, ඉදිරියට යාමකුත් නැහැ, පසුපසට යෑමකුත් නැහැ. ඇයි හේතුව? මම ආයනේ නැහැ, පුජ්‍යලයා නැහැ, පුජ්‍යලයා නැහැ, ස්ත්‍රී පුරුෂයා නැහැ. කෝණයක් දෘෂ්ටියක් එතන පවත්වන්නේ. එතකොට පවතින කෙනෙක් නැතුව පැවැත්ම. ඒ කියන්නේ සත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටියෙන් තොර, මානයෙන් තොර වාසය. සත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටි කියන්නේ මානය. මානයෙන් තොර වාසය. එයාට පින්නතුනේ ආනන්තරය පාප කර්ම නෙමේ. මොනම පාප කර්මයක්වත් කරන්න මේ වේගයක් හටගන්නේ නැහැ. මොකද හේතුව මේ ලෝකෙ මිනී මරණ වේගයක් හටගන්නේ මම ආයනය තුළ. සතෙකුට කැරපොත්තෙකුට කූඹියෙකුටවත් හිරිහැරයක් කරන්න හිතෙන්නේ මේ මා වාගේම මේ ජීවිතේට මේ සසර සැරිසරන තව සත්වයෙක් කියලා දයානුකම්පාවක් පහළ වෙනවා. නමුත් ඉතින් එහෙමයි කියලා අර මහා ප්‍රාණඝාතයන්ගෙන් අර වෙන් වෙලා ඉන්න උත්සාහ කරන නිගන්ඨයෝ වගේ වාසය කරන්නේ නැහැ. ඒගොල්ලෝ හරි පුදුමයි. ඒ වගේ ක්‍රම අපි හදලා තියෙනවා අර. නමුත් ඒක එච්චර සාර්ථක දෙයක් නෙමේ. තමන් උණු කරගෙන බොන්නේ නැහැ. කවුරු හරි උණු කරලා දෙන වතුරක බොනවා. එතකොට ඒකේ කීටියෝ ටික වෙන කෙනෙක් ලවා මරවලා තමන් වැඩේ කරගන්න. අපිත් එහෙමනේ මරලා කුකුල්ලු ගන්නෑ, මරාපු කුකුල්ලු ගන්නවා, කරිලා මරවල ගන්නවා. ඒක තමයි වැඩේ උපාය. ඒ එච්චර තත්ත්වයකට යන්නේ නැහැ. අපේ හාමුදුරන් වහන්සේලාත් එහෙමයි. තමන් පේර ගෙඩියක්වත් කපාගෙන ගන්න කපල දුන්නහම මල් දනවා. ඒක පළවෙනි ඇටයක් තියෙනවා කියලා. ආරණ්‍ය වල එහෙම ගියාම ඕගොල්ලන්ට කරන්න වෙනවා අර පලාභාජනේට එහෙම තියලා නේද කප්පියන් බන්තේ කියලා කපනවා නේද? ඒ කියන්නේ මේක කැපුවා බන්තේ කැපුවා කියන වගේ අර්ථයක් එකේ තියෙන ඉතින්. ඉතින් සමහර සායනාංශලා ඉතින් මේ සාමනීර හාමුදුරලව මල් ටික කඩව ගන්න උන්වහන්සේලා මල් කඩන්නේ. දවසක් මට කියනවා මල් ටික පූජ කළා නම් හොඳයි කියලා. මං ඉතින් කිව්වා ඔව් හොඳයි හොඳයි මල් ටිකක් පූජා කරනවා හොඳයි කියලා. එරළ මං ආවේ එන්න. ඊට පස්සේ කියනවා එහෙම නෙමෙයි ලෝප සම්පදා භික්ෂුව ව්‍යංග අර්ථයෙන් කියන්නේ. එතකොට මල් ටිකක් කඩලා දෙන්න ඕනලු. ඉතින් මං කිව්වා ඉතින් ඔකම එලාසනේ කියන්නේ නැත්නම් කඩලා දෙනවා කියලා. ඊට පස්සේ හරම කියනවා මල් ටිකක් පූජා කළොත් හොඳයි. ඒ කියන්නේ මල් කඩලා දෙන්න කියලා නේ මං කඩලා දෙන්නා. මොනවද මේ නිකන් ව්‍යංගාර්ථ හදලා කිව්වත් එකයි, කෙලින් කිව්වත් එකයි, මොනවද නිකන් නේද? ඉතින් ඒක තමයි වැඩේ. ඒ ඕනෝන වැඩියේ ඒ දේවල් වල කල්පනා කරන්න යෑම නිසා. බාහිර පරිපජ්ජසේ නෙමේ බුදුහාමුදුරු වැඩිය හැදුවේ ආධ්‍යාත්මික ගුණේ. අර ගොඩාක් දේවල් අර රකින්න බැරි කියපු භික්ෂුවට මතක් කරෙත් ඒකයි. ඔබ හිත රැක ගන්න, ඒක තමයි වැදගත්. කාරණේ මුල්ම කාරණේ. දැන් පිටේව ඔක්කොම රකගෙන ඉන්න හිත දූෂ්‍යයි. පිළිවෙලට සිවුරාඳිනවා, පිළිවෙලට හිස බානවා, පිළිවෙලට පාත්‍රය අරගෙන වඩිනවා, පිළිවෙලට හරියට ටයිමින් වලට ආහාර ගන්නවා. ඉතින් මිනිස්සු හිතන්නේ අන්න සීලේ අන්න භික්ෂුව කියලා. ඒක කරන එක මහා වැඩක් නෙමෙයි. ඔයිට වඩා හොඳට අර හමුදාව ඉන්නේ ලස්සනට. හරියට ටයිම් එකකට බෙල්ලට ගියාම කනවා. හරියට පෙරඩ් එකට එනවා. හොඳට සීරුවෙන් ඉන්නවා. හොඳට කුණ්ඩේ කපලා ඉන්නවා. ඈ ඉතින් එහෙනම් මේ මිනිසුන්ට දන් දෙන්න එපා. ඒක නෙමෙයි වැදගත්කම තියෙන ආධ්‍යාත්මය. කියනවා නේද? බාහිර දේ නෙමෙයි. තව ප්‍රභූවරු එහෙම යනකොට සමහර පොලිස් නිලධාරීන්ට වෙනෝ සිද්ධ වෙනවා පාරේ ඉඳලා එතනින් යනකොට සැරියුට් එක ගන්න. මට මැහිලා තියෙනවා සැරියුට් එක ගහලා නොද්දකින් කාලකන්ණියා මල පෙරේතය මෙතනින් ආව යන්න කියලා බයිනෝ. මොකද හේතුව මේ මිනිස්සු මේ නිකන් හිටපු කාට සැරියුට් ගහන්න වෙනවා? මේ මොකෙක් යනවත් දන්නේ නැ නෝන මාකට් යනවද දන්නේ නැ ගහන්න ඕන වාහනේට සැරියුට් එක. ඉතින් අර මිනිස්සු බයිනෝ. ඉතින් ඒ වගේ අර හෘදයාංගම නැති මේ උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී තුල යම් කිසි පැවැත්මක් තිබුණට වැඩක් නැහැ. ආධ්‍යාත්මික ග්‍රහණයට හසු වෙලා තියෙනවා. ආධ්‍යාත්මික ග්‍රහණය නිදහස් වෙලා තියෙනවා. ආන්නේ ආධ්‍යාත්මිකව හඳුනන ඒ භික්ෂුව තමයි වැදගත්. ඒ නිසා ඔබ භික්ෂුව ඇසින් නොවේ මනසින් දකින්න, අවබෝධයෙන් දකින්න. දැන් අප කෙරෙහි ඔය බොහොම අචල ශ්‍රද්ධාවක් තියෙන උදවිය එයත් දකින්නේ අපිව මනසින් මිසක් ඇසින් නොවේ. මනසින් මිසක් ඇසින් නොවේ දකින්නේ. තමා තුළ හටගත් අවබෝධය තුළින්ම දකින්න උන්වහන්සේගේ අවබෝධය මේක නේද කියලා. තමා තුළ හටගත් සැනසීම තුලින්ම දකින්නවා මේ සැනසීම නේද කියලා. ඉතින් කොච්චර පෝසත් වුණත් පොඩි පොඩි මදි පුංචිකම් තියෙන්න පුළුවන්. ඒ වුණාට තමන් ලෝකෙට සාපේක්ෂව බලන්න ඕන තමන්ගේ මනසේ වර්ධනය සහ දැනට තියෙන ප්‍රශ්න. දැන් බුදුහාමුදුරන්ට ආර්ය ශ්‍රාවකයෝගේ ළඟත් චූටි චූටි ගැටළු ඇවිල්ලා බුදුහාමුදුරන්ට ප්‍රකාශ කරනවා. පිණ්ඩපාතික ප්‍රශ්න, වාසස්ථාන ප්‍රශ්න, අරයා මෙහෙම එකක් කිව්වා, අරයා මෙහෙම කියලා ගියා, සරියුත් හාමුදුරුවන්ට මෙන්න මෙහෙම පදයක් කියාගෙන ගියා, ඔය වගේ ප්‍රශ්න ඇවිල්ලා බුදුහාමුදුරන්ට මතක් කරනවා. එතකොට බුදුහාමුදුරු කියනවා මේ ගල් ගැටයක් අරගෙන දේශනා කරනවා. මහණනි මේ ගල් කැටය පේනවද? ඔව් ස්වාමීනි. අර හිමාල පර්වතය පේනවද? පේනවා. මේ ගල් කැටයේද අර හිමාල පර්වතයේද ලොකු? ස්වාමීනි මේ ගල් කැටේ කිට්ටු කරන්තේ සමාන කරන්නවත් බෑ. මොනම විදියකවත් හිතන්නවත් බෑ හිමාල පර්වතයේ තරම් විශාලයි. එතකොට බුදුහාමුදුරු කියනවා මහණනි ඔබට මේ ආර්ය ධර්මයේ අවබෝධ වීමෙන් තියෙන ප්‍රශ්න ටික මෙන්න මේ ගල් ගැටේ වගේ මේ පුංචි පුංචි ටිකක් තියෙනවා. මේ අපේ ඉන්න උදවියට එන තියෙන ප්‍රශ්නයක් තමයි සිතුවිල්ලක් කියනවා. මහා ලොකු ප්‍රශ්නයක්. මම නිකන් ඉන්නකොට සිතිවිල්ලක් එනවා. ඒක ලොකු ප්‍රශ්නයක්. මෙන්න මේ ගල් කැටේ වගේ මහරණනි, ඔබ දුරු කරපු ප්‍රශ්න ටික අන්න අර හිමාල පර්වතේ වගේ. මට නම් තේරෙන්නේ ඒක. මම ජීවිතේ දුරු කරපු ප්‍රශ්න ටික මේ මහ පොළොව වගේ. තියෙන ප්‍රශ්න තියෙනවා නම් ඒව මේ පුංචි අබෑට වගේ. එතකොට ඒ තුළම චිත්ත ප්‍රසාදය සතුටක් එන්නේ නැද්ද? එනවා. අර ඒක දරුවෙක් කිව්වා වගේ තමයි. අම්මට බයිනවා අපිට මුකුත් දුන්නේ නැහැ කියලා. දැන් මගේ දරුවලේ ගෙදරවත් ගියායි අම්මලත් එක්කම ගිහිල්ලා ඉන්න වෙලාවයි කිව්වා. බලන්න හාමුදුරනේ අපේ අම්මා මට කිසි දෙයක් දුන්නේ නැහැ කිව්වා. මේ නුගේ කොට මේ ගේයි BMW එක විතරේ මට දුන්නේ කිව්වා. ලොකු මදියේ අක්කර භාගයක විතර දෙමහල් ලොකු ගෙයක් තියෙනවා. කාර් දෙක තුනකුත් තියෙනවා. මොකක්වත් දීලා නැහැ. මං ඊට පස්සේ කිව්වා ඒව වැඩක් නැහැ ලරුවෝ. ඔයාට අම්මා දාත දීපු දේ හරියටම දැක ගන්න ඕන. ඔයා උදේ පාන්දර කන්නාඩි ඉස්සරහට ගිහින් බලන්න කිව්වා. එතකොට මං කෝ කන්නාඩියෙන් පේනේ ඔක්කොම දුන්නේ අම්මා තාත්ත තමයි කියලා. මේ හොඳට උගන්නලා කිසිම අඩුවක් දැරෙන්නේ නැති වෙන්න දරුවෝ හදලා. එයාට ලෝකෙට සාපේක්ෂව මැනගන්න බෑ. Tamanට තියෙන දේ නැති දේ යාට තේරෙන්නේ මේ ටික කොච්චර වටිනවද කියලා. අන්න ඒ වගේ සමහර වෙලාවට මේ ආර්ය ධර්මයේ තියෙන වටිනාකම අඳුන ගන්න බැරි වුණොත් ලොකු ප්‍රශ්න. ඒක සාපේක්ෂව බලද්දි තමයි ඒක තේරෙන්නේ. ඔබ මොහොතක් ඔබ AC දාගෙන වාහනයක යන ගමන් ඔබ දකින්න පාරෙන් නැගෙන ගිනි දැල් ඔබට ඒ ගිනි දැල් වල රස්නේ නැහැ. ඔබට තියෙන්නේ මේ පොඩි ට්‍රැෆික් එක. අර මිනිස්සු හරහාට දැම්ම අතන හරවනවා. ඒ උට බැන බැන යන්නේ. ඒක පොඩ්ඩක් පාස්සියක් අපිට. නමුත් හිතන්න තව දහස් සංඛ්‍යාත මිනිස්සු පාර යනවා. අර ගිනි දැල් මති. ඒ වේදනාව අඳුන ගන්න. එතකොට සාපේක්ෂව ඔබ කල්පනා කරන්න අනේ මම මොනතරම් පින්වන්තද මං ඒ ගිනි දැල් අතර පිච්චෙන්නේ නැතුව මං යනවා. එහෙම තේරුම් ගන්න බැරි වුණොත් අර ඉස්සරහම මිනිස්සේ වාහනේ පොඩ්ඩක් බ්‍රේක් කරපු එකටත් බැන බැන තරහින් යන්නේ. ලෝකෙ මදි. ටැයින් යන්න හැදුවත් මදි. ඒ හදිස්සිය වැඩි. නම් මෙතන ඉඳලා විනාඩි දෙකකින් කොළඹට යන්න හැදුවත් ඒකත් මදි. විනාඩි එකමාරට යන්න උත්සාහ කරලා මොකක් හරි ඇක්සිඩන්ට් එකක් දාගන්න. දැන් මේ ගාල්ලට පැයෙන් යන්න හදලා මාතරට පැය එකමාරෙන් යන්න හදලා ඒත් මදිට පැය හතරෙන් යන ගමන පැයෙන් යන්න හදලා මදි. ඒකේ අධිවේගින් ගිහිල්ලා අනුතුරු කර ගන්නවා. අර ඒ ඌනතාවයට එන්න හොඳ නෑ. ඒ ඌනතාවය වළක්ව ගන්න ඕන. දෙපිනොතන්ට වහවහ මේ සියලුම ධර්ම කැටි කරලා බලද්දී වඩ වඩා ධර්ම දේශනා ශ්‍රවණය කරද්දී ඔබේ තියෙන අවුල් ලිහිලා නිදහස් වෙලා දුර වෙලා යනවා. ඔක තමයි තෝකතෝකං කනේ ටික ටික මේ මලකඩ මේ කෙලෙස් අපි කඩනවා. ඔබේ මේ ධර්මයේ පිනොතුනේ හුදෙක් බාහිර හිතට නෙමෙයි. බාහිර හිතට නෙමෙයි, මේ ඔක්කොම තියෙන බාහිර මවාපෑමට නෙමෙයි, මේ ආධ්‍යාත්මික සිත ඔබගේ සුද්ධ කරන්නේ අපි. දැන් සමහර ආයතනවල තියෙනවා හරි බාහිර පැවැත්ම, බාහිර විනය, බාහිර බොහොම ලස්සනට හැම දෙයක්ම තියෙනවා. මිනිස්සයා ගිහින් බැලුවාම මිනිස්සයාගේ හදවත ඇතුළේ චේතනාව ඇතුළේ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් පිච්චෙනවා පේනවා. හාමුදුරුවරු ඉන්නවා හරියට කඩ කපල සිවුර ඇඳලා පාත්‍රය අරගෙන සිරෙප්පු දාන්නෙත් නැතුව හරි පිළිවෙත් බාහිරෙන් හිත යකෙක් වගේ ගිනි ගන්නවා. අපිට ඕන ඒ වගේ අර බාහිර පරිපජ්ජසෙන් භික්ෂුවක් හෝ උපාසිකාවක් හෝ ඉන්න නෙමෙයි, නිකන් උඩින් බොරුවට නමෝ බුද්ධාය කියාගත්ත ගමන් ඉන්න යක්කු. නමෝ බුද්ධාය කියාගත්ත ගමන් ඉන්න නක්කු. එහෙම වැඩක් නැහැ. හදවතින් පිරිසුදු මිනිස්සුරෝ, හදවතින් පිරිසුදු මිනිස්සු අපිට අවශ්‍ය කරනවා. එසා උදේට නිකන් ගුඩ් මෝනින් කියාගෙන, තෙරුවන් සරණයි කියාගෙන එහෙම ඉන්න එක නෙමෙයි. ඒක ඉන්න ඕන, හදවතින් මේ දෙය මතුවෙන්න ඕන. හදවතින්ම ගුඩ් මෝනින් කියන්න ඕන, තෙරුවන් සරණයි කියන්න ඕන, නමෝ බුද්ධාය කියන්න ඕන. ඇතුලේ කැත නැතුව පිරිසුදු ඒක කියන්න ඕන. හැම දිනකටම ධර්මයේ ආශිර්වාද වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනකටම තෙරුවන් සරණයි.